ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු කම්කරුවා වෘත්තීය සමිති සම්බන්ධා අමාත්‍යතුමා. ගරු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා.
I am tabling the earlier one, sir.
Sorry, earlier one?
Yeah. I present the annual report of the National Institute of Occupational Safety and Health for the year 2013 and move that this report be referred to the Sectoral Oversight Committee on Education and Human Resource Development.
The labor one you are presenting?
Yeah, I read the labor
That's one.
I read the education one now, sir.
Yeah.
I present the order made by the Minister of Higher Education and Highways under Section 27(1) of the Universities Act, number 16 of 1978, on the recommendation of the University Grants Commission with regard to the establishment of the University of Colombo, Sri Lanka, and published in the Gazette Extraordinary, number 1979/20 of 9th August 2016, and order made by the Minister of Higher Education and Highways under Section 27(1) of the Universities Act, number 16 of 78, on the recommendation of the University Grants Commission with regard to the establishment of the University of Wayamba, Sri Lanka, and published in the Gazette Extraordinary, number 1973/76 of 11 July 2016, I move that these orders be referred to the Sectoral Oversight Committee on Education and Human Resource Development.
Garu Kaushikamanda Amatyatuma.
Garu Katanayakatumani, Dedas Dahatra Varshesandaha, Sima Saita, Colombo Commercial. ඔහොර සමාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු නිවාසා ඉදිකීම අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සමීපල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු විද්‍යුත් සංදේශ ඩිජිටල් යටතල පහසුකම් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2015 වර්ෂය සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටතල පහසුකම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු රංජිත් අල්විහාරි මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වෙත යොමු කරන ලද 2015 වර්ෂය සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සම්බන්ධයෙන් එම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2013 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව එමෙන්ම 2013 සහ 14 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා සහ 2015 වර්ෂය සඳහා නීති හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් එම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පාර්ලිමේන්තුවේ නියෝග අංක 47.5 යටතේ වාර්තාව පිළිගැන්වීම ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වයේ සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම් පද සම්බන්ධයෙන් ගරු සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා සහ ඉඩම් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන වාර්තාව.
Honorable Speaker, I present the report, Understanding Order number 47.5 of the Parliament on the bill entitled United Christian Fellowship of Sri Lanka Incorporation.
දෙවෙනි වර කීම කවදාද?
හෙට.
පෙසම් පිළිගැන්වීම ගරු වජිර අභිවාදන මැතිතුමා. ගරු රංජිත් සියඹිලි පිටිය මැතිතුමා. ගරු පාලිත කුමාර තේවලප්පේරුම් මැතිතුමා.
ඔබ කතානායකතුමනි. දොරංගොඩ තුරුගල නිවාස පහදාන ස්ථානයේ පදිංචි ආගර්ණ අතුගෝල මහතාගේ පෙසමක්ද වාද්දුව පොතුපෙටිය වටනම් පාර සුගත යන ස්ථානයේ පදිංචි එම් ඒ චන්දකාන්ති ජිනදාසන නසී මාත්‍යාගේ පෙසමක්ද නෑබඩ වරකගොඩ උයන්වත් අංක 91 දන ස්ථානයේ පදිංචි නෙවිල් දිලිප් කුමාර කාර්ය මාධ්‍යගේ පෙසමක්ද පිළිගන්නවා.
ගරු ශාලින්ද දිසානායක මැතිතුමා. ගරු නාලක ප්‍රසාද් කොළොන්නේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව කදුරුවෙල දිමුතුගම අංක 30 දරණ ස්ථානයේ පදිංචි WM ග්‍රේෂන් සුනිල් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා. ගරු S. වියලේන්දිර මැතිතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නයේ ගරු බුද්ධික පතිරණ මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි, මේ ඇමතිතුමා මගේ එනවයි කිව්වා, අපි දෙවෙනි වටේදී ගම්මු, එහෙමනොත් සභාගත කරමු බලමු.
ගරු මහින්දානන්ද අලුගේ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අධිකාරිය මැතිතුමාගෙන් ඇසීමට.
මං අහනවා. ගරු කතානායකතුමනි, සති දෙකක් කල්ලිලා.
ගරු ලක්ෂ්‍ය ආවදන මැතිතුමා, සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය මන්ත්‍රීමගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නේ අසනවා.
ආ එක ඔව්, ආ දෙක 2006 ජූලි 14, ආ තුන ඔව්, ආ හතර පෞද්ගලික සෞඛ්‍ය ආයතනය මගින් යොමු කරන ඉල්ලුම් පත්‍ර අදාළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ අධීක්ෂණයෙන් හා නිරීක්ෂණයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවෙත ලැබේ. පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි කිරීම පිළිබඳ අනු කමිටුවේ පරීක්ෂාවෙන් හා නිර්දේශයෙන් අනතුරුව අදාළ ආයතන පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ මාසික සමුළුවේදී අනුමත කර ගැනීමෙන් පසුව ලියාපදිංචි කරනු ලැබේ. ආ එක නැත, ආ දෙක ඔව්, ආ තුන පැන නොනගී, ඈ පැන නොනගී.
හොඳයි, අතුරු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. හොඳයි, බොහොම ස්තුතියි.
අතුරු ප්‍රශ්න නැහැ. ආ හොඳයි, හොඳයි. ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මැතිතුමා, කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යතුමා ඇසීමට. ගරු චාස් නිර්මනාදන් මැතිතුමා, බුද්ධ ශාසන ඇමතිතුමාගේ ඇසීමට. ගරු උදේ ප්‍රමාද් ගමන්පිල මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට.
මම ආනව ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, සති දෙකක් කල්ලිලා.
ගරු හිරණිකා ප්‍රේමචන්ද මැතිණිය, අධ්‍යාපන අමාත්‍යතුමාගේ ඇසීමට.
මං අහනවා කතානායකතුමනි, අධ්‍යාපන ඇමතිතුමා.
කතානායකතුමනි, සති දෙකක් කල්ලිලනවා.
ගරු බිමල් රත්නායක මැතිතුමා, විදුලි බලා පුනර්ජනීය බලශක්ති අමාත්‍යතුමා ඇසීමට.
මම අහනවා ගරු කතානායක.
මම පිළිතුරු දෙනවා ගරු කතානායකතුමනි.
හොඳයි.
අයන්න එක, ශ්‍රී ලංකා රජය, ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ NTPC සමාගම අතර අවබෝධතා ගිවිසුමක් 2006 දෙසැම්බර් මස 29 වෙනිදා දින අත්සන් කර තිබේ. අයන්න රෝමන් දෙක පිළිතුර ඔව්, එම අවබෝධතා ගිවිසුම සභාගත කරමි. ඇමුණුම එක. අයන්න තුන ප්‍රශ්නයට පිළිතුර ඔව්, කැබිනට් අනුමැතිය සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් උපදෙස් ඉදිරිපත් කරමි. ඇමුණුම දෙක. අයන්න හතර, සාම්පූර් බලාගාරයේ නඩත්තුව සඳහා ඉන්දුලංකා ඒකාබද්ධ සමාගමක් ස්ථාපිත කර තිබේද යන්න පිළිබඳව ඒ සඳහා වෙනම ආකෘතියක සමාගමක් පිහිටෙව්වා. සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම, ක්‍රියාකරවීම සහ නඩත්තුව සඳහා 2011/09/26 වන දින ශ්‍රී ලංකාවේ සමාගම් පනත ප්‍රකාරව ත්‍රිකුණාමලය පවර් කම්පැනි ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපනය කළා. අයන්න රෝමන් පහ, ඒ ප්‍රශ්නේ අහන්නේ සමාගමේ වත්කම් සහ කළමනාකාරීත්වය අදාළ කොන්දේසි මොනවද කියලා. පිළිතුර, මේ සමාගමේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ NTPC සමාගම 50-50 බැගින් සම අයිතියක් දැරුවා. මෙම කොටස්කරුවන්ගේ මුළු ප්‍රාග්ධන ආයෝජනය සමස්ත වියදමෙන් 30%. ඒ අනුව එක් කොටස්කරුවෙකුගේ ආයෝජනයේ ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 75යි. ඉතිරිය මේ ඒකාබද්ධ සමාගම් විසින් ණය මුදලක් ලෙස ලබා ගැනීමට සැලසුම් කළා. මෙම සමාගමේ අධ්‍යක්ෂකවරුන් 6 දෙනෙකු නම් කර ඇති අතර ඉන් 3 දෙනෙක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් පත් කරන අතර ඉතිරි 3 දෙනා ඉන්දියාවේ NTPC සමාගම් විසින් පත් කළා. පළමු අවුරුදු 8 සඳහා කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන්නේ NTPC සමාගමේ නම් කළ තිදෙනාගෙන් එක්කයි. ඉන්පසු NTPC සමාගමේ සහ ලංකා විදුලි බල මණ්ඩල එකඟතාවයෙන් කලමනාකාර අධ්‍යක්ෂකවරයා තෝරා ගන්නවා. පළමු අවුරුදු 8 සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ විසින් පත් කළ තිදෙනාගෙන් අයෙක්. ඉන්පසු එළබෙන සෑම අවුරුදු 3කට වරක්ම NTPC සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය වනසේ වරින් වර අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා පත් කරනවා. අයන්න රෝමන් 6 සාම්පූර් බලාගාරය සඳහා වෙන් කරපු ඉඩම් ප්‍රමාණය අක්කර 500යි. මේ අක්කර 500ක ඉඩම් ප්‍රමාණය වෙන් කරලා සුද්ධ කළා වැටවල් ගහලා ගේට්ටු දාලා තියෙනවා. එක රෝමන් 7 එම ඉඩමේ සිටියමක් සභාගත කරන්නේද? ඔව් සභාගත කරනවා. එම ඉඩමේ සැලැස්ම ඇමුණුම 3 වශයෙන් ඉදිරිපත් කරනවා. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ නොයසේනම් ඒ මන්ද කියලා. ඒ අදාළවක් නැහැ ගරු මන්ත්‍රීතුමනි, ගරු සභා කතානායකතුමනි. සියල්ලම කිසිම කරුණක් සංගවන් නැතුව අපි ඉදිරිපත් කළා තියෙනවා.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය අමතුමාට සුතුවන්ත වෙනවා පිළිතුරු ලබා දීම පිළිබඳව. පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි රජයේ මගින් පුවත්පත් මගින් අපි දැනගනු ලැබුවා මේ සාම්පූර් ගල්ලංගුරු බලාගාරයක් ඉදිකිරීමේ යෝජනාව රජය මගින් අත්හැර ඇති බවත් යනු ඉදිරියේදී වෙනත් බලශක්ති ප්‍රභාගයන්ගෙන් යුක්ත බලාගාරයක් එතන ඉදිරිපත් ඉදි කරන්න බලාපොරොත්තු වන බවත් මා දැනගන්න කැමැති. පළවෙනි අතුරු ප්‍රශ්නය වශයෙන් එසේනම් අලුත් බල අලුත් ව්‍යාපෘතියක් නම් සිදු කිරීමට යන්නේ මේ දැනට පිහිටවා ඇති සමාගම ඉදිරියට පවත්වාගෙන යාමේ අවස්ථාවක් අමාත්‍යංශය දකිනවද නැද්ද කියලා.
ගරු කතානායකතුමනි, මෙම සාම්පූර්හි ගල්ලංගුරු බලාගාරයක් මෙගොඩ 500ක ධාරිතාවෙන් යුතුව ඉදිකිරීමේ ප්‍රශ්නය ඉතා කාලයක් ඇදී ගිය ප්‍රශ්නයක්. මුල් සැලසුමානුව 2017 දී මේ බලාගාරය ඉදිකොට අවසන් කොට ජාතික පද්ධතියේ විදුලිය ලබා දිය යුතුව තිබුණා. මෙම බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු ඉතාමත්ම ප්‍රමාද වුණා. මේ රජයේ බලයට පත්වන විටත් ඒ අවුල් සහගත තත්වයක තිබුණේ. නමුත් අපිට පුළුවන්කම ලැබුණා ඒ අවුල් සහගත තත්වයේ අවසන් කොට අදාළ ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර කැඳවීමේ මට්ටමට පහුගිය මේ මාසේ 25 වෙනිදා වන විට මේ ව්‍යාපෘති අරගෙන එන්නේ. නමුත් ඊට දින දෙකකට කලින් රජය විසින් තීරණයක් ගත්තා. පාරිසරික හේතු මත ගල්ලංගුරු වලින් විදුලිය උත්පාදනය කිරීමේ බලාගාරයක් සාම්පූර්හි පිහිටවීම නුසුදුසු බවට. ඒ අනුව අනාගත විදුලි නිෂ්පාදනය පිළිබඳ අභියෝග තිබියදී සැලසුම් කරන ලද පරිණත වූ බලාගාරයක් අතහැර දැමීමෙන් රටට ඇතිවන අවදානම පිළිබඳ ප්‍රශ්න තිබියදී පරිසරය පිළිබඳ ඇති මහත් කැපවීම මේ රජයේ ප්‍රකාශ කරන අතර ඒ අනුව මෙම බලාගාරය අතහැර දැමීමට අපිට සිදු වුණා. නමුත් මෙම බලාගාරය සඳහා වෙන් කරන ලද අක්කර 500කින් යුතු පරිශ්‍රය මේ වන විට සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා හතර වටේම වැටවල් ගහලා ගේට්ටු දමලා තිබෙන භූමියක්. එම භූමිය වටිනා භූමියක් කර්මාන්ත අරමුණක් උදෙසා පාවිච්චි කිරීමට සුදුසු මට්ටමකට මේ වන විට පත් වී තිබෙනවා. පෞද්ගලික ස්ථානයේ දැක තිබෙනවා. එනිසා අනාගතයේදී වෙනත් විකල්ප බලශක්ති ප්‍රවාහයක් එය LNG ද්‍රව ස්වභාවික වායු හෝ සූර්ය බලය යොදා ගනිමින් කරන බලාගාරයක් ඉදිකිරීමට සුදුසුදැයි අපි කල්පනා කරනවා. තාමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නැහැ. මේ භූමිය දැනට පවතින්නේ NTPC සමාගම එය පවතින්නේ ත්‍රිකුණාමල විදුලි පෞද්ගලික සමාගමේ දේපලක් ලෙසටයි. එම සමාගම තාම විසුරුව හැරලා නැහැ. කාර්යාලයේ වසා දමා තිබෙනවා. අපි ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අනාගතයේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කරන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව ගරු අගමැතිතුමා ඉන්දියාවදීත් සාකච්ඡා කරනවා. අපේ රටේ අනාගත බලශක්ති අභියෝගයන්ට මුහුණ දීමට ඉන්දියාවේ සහාය වැදගත් වෙනවා. හැබැයි ඒ සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අහිතකර නොවන අන්දමට ශ්‍රී ලංකාවේ පුරවැසියාගේ අයිතිය රැකෙන ආකාරයට ආර්ථික සහ දේශපාලනික කොන්දේසිවල යටත්වයි අපි මේ කටයුතු කරන්න කියන කාරණේ කියන්න අවශ්‍යයි.
ගරු කතානායකතුමනි, දෙවැනි අසර ප්‍රශ්නය. ගරු ඇමතිතුමා ලබා දුන් පිළිතුරු අනුවම මෙම ස්ථාපිතය කරලා ඇති සමාගමේ ලංකා විදුලි බල මණ්ඩලය දරනවා ඩොලර් මිලියන 75ක්, ඉන්දියානු සමාගම දානවා ඩොලර් මිලියන 75ක්. ඔබතුමාම ප්‍රකාශ කළ පරිදි මෙය සමස්ත වැයෙන් 3% පංගුවක්. එතකොට එසේ තිබියදී සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් 3% ඒ ඉන්දියානු සමාගමට ලැබෙන. එතකොට දැන් මේ ඉඩම ශ්‍රී ලංකාව සතු එකක්, ඊළඟට ඉන්දියාවෙන් කියලා අපිට මෙතන විශේෂ දෙයක් ලැබෙන්නේ ඩොලර් මිලියන 75යි ලැබෙන්නේ. ඊට පස්සේ ඒ ඒකාපද සමාගමෙන් තමයි ණය ගන්න යන්නේ. ඒ ණය විදුලි බල මණ්ඩලයේ යටතේ තිබෙන නිසා ලංකාව ඇතුළේම ගන්න පුළුවන්. එහෙම ගත්තට පස්සේ ගරු කතානායක ගරු ඇමතිතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්න වශයෙන් මම අහන්නේ මේ ගිවිසුමේ ඉන්දියාව හවුල් කර ගැනීමෙන් මොකද්ද රටට ලැබිලා තියෙන වාසිය? ඒ නිසා තමයි අපි අහන්නේ දැන් විදුලි බලාගාරය හදන්න නැතිනම් එතන ගල්ලඟුරු බලාගාරය ඔබතුමාලා වෙන බලාගාරයක් හදන්න නැද්ද කියන වෙනම කතාවක්. මේ සමාගම නැවත පවත්වාගෙන යෑමේ අවස්ථාවේ කොහොමද කියන මම අහන්නේ. මොකද මේ ගිවිසුම මේ සමාගම හදලා තිබෙන්නේ ඉතා පැහැදිලි අවශ්‍යතාවය කොන්දේසි මත. ඔවුන් 50%ක දේවල් දාලා නෙමෙයි සමාගමෙන් 50%ක් අරන්
තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි, මෙම සමාගමේ අයිතිය 50% බැගින් ලංකා විදුලි බල මණ්ඩලය සහ NTPC සමාගම තිබෙනවා. ඒ වගේම NTPC සමාගම ගල්ලඟුරු ක්ෂේත්‍රය සම්බන්ධව ඉන්දියාවේ තිබෙන ප්‍රධානම සමාගමක්. ලෝකෙම ගත්තත් ගල්ලඟුරු වලින් විදුලිය උත්පාදනය කිරීම පිළිබඳ ලොකු පංගුවක් දරන සමාගමක්. එවකට තිබුණු, මේ කියන්නේ මීට අවුරුදු 10කට කලින් තිබුණු අවශ්‍යතාවයල් සහ එවකට තිබුණු දුෂ්කරතා නිසා එවකට තිබුණු ආණ්ඩුව යම් යම් තත්ත්වයන් යටතේ මෙවැනි ගිවිසුමකට එළඹී ඇති බව පෙනී යනවා. මම ඔබතුමත් සමග එකඟ වෙනවා, අනාගතයේ අපි වෙනත් ප්‍රභවයක් මත පදනම් වෙලා බලය උත්පාදනය කරනවා නම් ඒ සඳහා ඇති කරගන්න ආයෝජන පිළිබඳව ඇති කරගන්න ගිවිසුම්වලදී මීට වඩා ඵලදායි, මීට වඩා ප්‍රයෝජනවත්, මීට වඩා තර්කානුකූල, මීට වඩා අපේ රටේ යහපතට හේතු වන කොන්දේසි මත ගිවිසුම් ඇති කර ගත යුතු බව මම පිළිගන්නවා. නමුත් තවමත් මෙම ව්‍යාපෘති අතහැර දමා ගත විය ඇත්තේ සති කීපයක කාලයක් පමණයි. එනිසා ඔබතුමා අපට අවස්ථාවක් දිය යුතුයි සමාගමක්, වත්කම් ඇති සමාගමක්, වත්කම් ඇති සමාගමක් අවසන් කිරීම අධිකරණමය කාර්යයක්. ඒ සඳහා ඇතිවන එකඟතා සහ ඒ නීතිමය කාර්යයන් සඳහා අවකාශයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා
හිටිනවා. දැන් තුන්වැනි අතුරු ප්‍රශ්නයේ ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමනි, ඔබතුමා දන්නවා මේ සාම්පූර් බලාගාරය සහ විශේෂයෙන්ම තිකුණාමල වරායාශ්‍රිත ප්‍රදේශවල ඉඩම්, විශේෂයෙන්ම සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති කියලා වෙන් කර ගැනීම නිසා පසුගිය කාලය තුළ එකක්වත් සිද්ධ වුණා කියලා මම දන්නේ නැහැ. බොහෝ ඒවා සාම්පූර් වගේම තමයි. මේ ප්‍රදේශයේ පදිංචි ජනතාව ගරු කතානායකතුමනි, යුද්ධෙනුත් අවුරුදු 30ක් බටකාව මිනිස්සු කිලිවැඩි ප්‍රදේශයේ අනාථ කඳුළුවල තමයි හඳවාගෙන සිටින්නේ. ඔවුන්ගේ යම් කිසි පිරිසකට මීට අවුරුදු ගානකට කලින් යම් සහන අවස්ථා ලැබුණත් තවමත් මේ සාම්පූර් බලාකාරයට ගත්ත ඉඩම් නිසා අනාථ වෙච්ච ජන කොටසක් ඉන්නවා. තමන්ගේ උන් හිටිටයන් අහිමි වෙච්ච. ඒ පිළිබඳව විශේෂ බාර අමාත්‍යවරයා ඔබතුමා නුනත් ඔබතුමාලගේ අමාත්‍යංශය කරන වැඩේ නිසා තමයි මේ මිනිස්සු අනාථ වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැනගන්න කැමතියි අමාත්‍යංශය පැත්තෙන් ඉදිරියේදී කුමන බලාගාරයක් කරන්න ගියත් ඔබතුමාලා මේ ඉඩම් වලින් කොටසක් හෝ මේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවද? නැත්නම් ඒ ජනතාවට සින්නක්කර ඔප්පුසා ගෙවල් ගොඩනගා දෙන්නත් ඔබතුමාලාගේ අනාගත ව්‍යාපෘතියට මුදල් එකතු කරනවා? ඒ ඇතුළත් කරනවා.
ගරු මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි මේ ප්‍රශ්නේ ඇසීම ගැන. සාම්පූර්හි හිටපු ජනතාව අනාථ වුණේ විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල අමාත්‍යංශ නිසා නොවේ. සාම්පූර්හි ජනතාව අනාථ වුණේ යුද්ධ නිසා. LTT සංවිධානය කරපු ත්‍රස්තවාදී යුද්ධයට අපේ ආරක්ෂක හමුදාවන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ සඳහා ඒ යුදමය ක්‍රියාදාමය තුළ තමයි ඒ ප්‍රදේශවල හිටපු ජනතාව සම්පූර්ණයෙන්ම මේ ප්‍රදේශයෙන් ඉවත් වීම සිදු වුණේ. ඉන් පස්සේ අපේ රජය බලයට පත් වුණාම සාම්පූර්වල උරුමකරුවන්ට පවුල් දහස් ගානකට මේ වෙනකොට බිම් අයිතිය ලබලා දීලා ගෙවල් රජයෙන් සහ ජාත්‍යන්තර සහ දේශීය ස්වේච්ඡා සංවිධානවල උපකාරයෙන් ගෙවල් හදලා ඔවුන්ව පදිංචි කළා තියෙනවා. ඒ වගේම මෙම බලාගාර භූමියටත් ඊට යාබදව ඇති කර්මාන්ත පුරයක් වෙනුවෙන් වෙන්කරන ලද භූමියටත් ඔවුන් පදිංචි කර නැහැ. නමුත් මතක තියාගත යුතුයි අද අනාගතයේ අපි නැවත පදිංචි කිරීමවලදී ඒ පරණ මායින් අනුව නෙමෙයි පදිංචි කිරීම වෙන්නේ. මායින් අඳුර ගන්න බෑ ප්‍රදේශේ. එනිසා ඔවුන්ට ප්‍රමාණවත් තරම් බිම් ලබා දී තිබෙනවා, කුඹුරු ඉඩම් ලබා දී තිබෙනවා. කර්මාන්තත් අවශ්‍යයි මේ ප්‍රදේශවල. එනිසා ගල්ලංගුරු බලාගාරයක් ඉදි වෙන්නේ නැහැ කියන එක පැහැදිලි. හැබැයි බලශක්තිය අවශ්‍යයි, කර්මාන්ත අවශ්‍යයි, ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවට ගොවිතැනට පරිබාහිර රැකියාව අවස්ථා. එනිසා ඔය තිබෙන දැනට නිදහස තිබෙන භූමිය රටට අවශ්‍යයි. ඒ ප්‍රදේශයට අවශ්‍යයි, රටට අවශ්‍යයි. එනිසා මේ වන විට එහෙම තමන්ට පදිංචි බිමක් නැති කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවනම් එවැනි අය පිළිබඳව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට සහ ඒ සමගම අපිටත් දැනුම් දුන්නොත් අපිට හොයලා බලන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉන්නවද විකල්ප ඉඩමක් නැති කෙනෙක් කියලා මේ ප්‍රදේශයේ.
හරි. ගරු සුනිල් හඳුනෙත්ති මැතිතුමා. ගරු බුද්ධික පතින මැතිතුමා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
මයික් එක එක හෙක්ටයාර් 6137යි, දෙක කිලෝග්‍රෑම් 2010 තොන් 3250යි, 2011 තොන් 2974යි, 2012 තොන් 3000යි, 2013 තොන් 2580යි, 2014 තොන් 2674යි, 2015 තොන් 2639යි. තුන නැත ගොවීන් ප්‍රාදේශීය එකතු කරන්නන් මගින් අගය එකතු කිරීමේ කර්මාන්තකරුවන්ට ලබා දෙනවා. හතර එසේනම් ඒක අදාළ වෙන්නේ නැහැ. ආ එක ඔව් දෙක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කෝපී නව වගාව ප්‍රවර්ධනයට කටයුතු කරනවා. එවැගේම අවශ්‍ය උසස් තත්ත්වයේ කෝපි පැල නිෂ්පාදනය කරනවා. ඒකට තාක්ෂණික උපදෙස් එවැගේම පුහුණුවත් අපි ලබා දෙනවා. බී පවත්නා කෝපි වගාවල ඵලදායිතාත්වයේ නැංවීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් පුහුණුව ලබා දෙනවා. සී මහනුවර නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල ඉහළ වටිනාකමක් ඇති ඇරබිකා කෝපි වර්ගය වගා කෙරමින් පවතිනවා. ධනසවිය ගෙවතු යෝජනා ක්‍රමයේ යටතේ දිරිය කාන්තාවන් දශලක්ෂයක ගෙවතු වගා ව්‍යාපෘතියේ කෝපි වගාවද ගෙවතු වගාවක් ලෙස හඳුන්වා දීලා තියෙනවා. ගම්බිරිස් අතර කෝපි වගාව ජනප්‍රිය කිරීමට දැනට කටයුතු කරගෙන යනවා. අපනයනය සඳහා කාබනික කෝපි වගාව ප්‍රචරිත කරනවා. පර්යේෂණ අංශය මගින් කෝපි වගාව පිළිබඳ පර්යේෂණ කරන අතර හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් දැනට ලබා ගන්න 500ක අස්වැන්න අපි කිලෝග්‍රෑම් 3500ක් වෙනකන් වැඩි කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒක අපි ගොවීන් අතර ප්‍රචරිත කරන්න වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඈ එක කෝපි බීජ ආනයනය අපි තහනම් කරලා තියෙන්නේ. හැබැයි නෙස්කැෆේ වැනි අගේ එකතු කළ නිෂ්පාදන පමණක් දැනට ආනයනය කරන්න ඉඩ දීලා තියෙනවා. දෙක එසේනම් පසුගිය දෙක අපනයන කරන ලද කෝපියගේ එකතු කළ නිෂ්පාදන තොරතුරු 2010 නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 93.26යි, 2011 මෙට්‍රික් ටොන් 36.37යි, 2012 මෙට්‍රික් ටොන් 57.93යි, 2013 මෙට්‍රික් ටොන් 43.11යි, 2014 මෙට්‍රික් ටොන් 51.89යි, 2015 මෙට්‍රික් ටොන් 48.84යි. තුන ඔව් හතර 2010 නිෂ්පාදන මෙට්‍රික් ටොන් 15.74යි, 11 10.4යි, 12 9.6යි, 13 19.1යි, 14 57යි, 15 23.6යි, දෙදස් දාසේ අගෝස්තු දක්වා 44.48යි.
ගරු කතානායකතුමනි, දැන් ලෝකය තුල බැලුවොත් තේ පරිභෝජනයට වඩා කෝපි පරිභෝජනය වැඩි. හැබැයි ඒ කෝපි පරිභෝජනය වැඩි වුණාට ලංකාව ලෝකයට සපයන කෝපි පංගුව සමස්ත පරිභෝජනයෙන් ඉතා අඩු ප්‍රමාණයක්. ලංකාවේ තේ නිෂ්පාදනය නැත්තම් තේ වගාව ආරම්භ කරන්නට කලිනුයි කෝපි වගාව ආරම්භ කරේ. නමුත් කෝපි වලට තිබුණු දිලිරයකින් පසුවයි තේ වගාවට විදේශිකයන් පවා යොමුනේ. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ ලෝකය තුල වැඩි පරිභෝජනයක් සිද්ධ වෙන කෝපි වෙනුවෙන් අපේ කෝපි කෝටාව නැත්තම් පංගුව වැඩි කරන්න අමාත්‍යංශයට සුවිශේෂී දැක්මක් තියෙනවද කරු එමුතුමා?
ඔව්, ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඇහුවේ. ඇත්තටම කෝපි වර්ග දෙකක් තියෙනවා. එකක් ඇරබිකා කෝපි, අනිත් එක රොබස්ටා කෝපි. ඇරබිකා කෝපි අපිට වවන්න පුළුවන් මීටර් 500කට ඉහළ තත්ත්වයේ භූමිවල. එතකොට මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, කෑගල්ල, ගම්පහ, බදුල්ල අපි දැනට මේ වගාව ප්‍රචලිත කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. මම කලින් කිව්වා වගේ අපේ සාමාන්‍ය ලංකාවේ අස්වැන්න අපිට අරගන්නේ කිලෝග්‍රෑම් 500ක් විතර. නමුත් අපිට ලෝකේ තියෙන අනිත් රටවල් එක්ක සසඳලා බලනකොට කිලෝග්‍රෑම් 3500ක් වෙනකන් අපිට අස්වැන්න වැඩි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම කෝපි වලට දැනට අපි කෝපි මිල හරියට වගාකරුවන්ට වැඩපිළිවෙලක් නැති නිසා ඒක ගන්න, එතකොට එක එක කාලෙට කෝපි වලට එක එක මිල ගණන් හම්බ වෙන්නේ. ඉතින් කෝපි වගා කරනවට වඩා වෙන වගා තුලින් ඊට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් නිසා කෝපි වලින් ඉවත් වෙලා තියෙනවා. නමුත් ඇරබිකා කෝපි වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා අපිට ඇරබිකා කෝපි අපේ හොඳ රසක් තියෙන නිසා අපිට ඒක විදේශ වෙළඳපොළටත් නිකුත් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම විදේශ සංචාරකයන්ගේ වැඩිවීමත් එක්ක කෝපි වල අලෙවිය වැඩි වෙලා තියෙනවා, ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ අනුව එතනත් අපිට කෝපි වලට වැඩි වෙළඳපොළ ඉල්ලුමක් තියෙන නිසා අපි වගාකරුවන්ට මිලක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරන්න ඕනේ. ඒකට මම දැනට සැලසුම් කරලා තියෙනවා. ඒකත් එක්කලා අපිට පුළුවන් දැන්ට කෝපි වගාකරුවන් මීට වඩා උනන්දු කරලා ඒගොල්ලන්ගේ ආදායම වැඩි කරන්න, ආදායම වැඩියෙන් ගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට ඒක ඒත්තු ගන්නලා තමයි අපිට එතරට යන්න පුළුවන්. හැබැයි අවුරුදු දෙකහමාරක් යනවා අපිට ඒකේ ප්‍රතිඵල නියම විදිහට ලබා ගන්න. ඒ වැඩපිළිවෙල දැනට අපි දියත් කරලා
තියෙනවා.
මගේ දෙවැනි ප්‍රශ්නය, කෘෂිකර්මාන්තයේ වැදගත් ප්‍රවණතාවයන් දෙකක් තමයි, එකක් ශස්‍ය මාරු ක්‍රමය, දෙවැනි එක සමෝදානික කෘෂිකර්මය. දැන් සමෝදානික කෘෂිකර්මයේදී වෙන්නේ එකම භූමියේ වගාවන් ගණනාවක් සිදු කිරීම. ශස්‍ය මාරු ක්‍රමය කියන්නේ මේ වර්ෂයේ නැත්තම් මේ කාර්තුවේ යම් දෙයක් වගා කරොත් ඊළඟ කාර්තුවේ වෙනත් දෙයක්. දැන් ඔබතුමා කිව්වා කෝපි විතරක් වගා කිරීමේදී සමහර වෙලාවට පාඩු වෙන නිසා කෝපි වගා කරුවන් කෝපි වගාවෙන් ඉවත් වෙනවා කියලා. ඒ නිසා මේ ක්‍රම දෙකෙන් අර සමෝදානික කෘෂිකර්ම ක්‍රමයට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයිති රාජ්‍ය වේවා, පෞද්ගලික වතු වේවා, ඒ වගේම තනි පුජ්‍යලයන්ගේ කුඩා ඉඩම් හිමියන්ගේ වතු වේවා, මේ සියල්ලත් එක්ක ඒකාබද්ධ වැඩපිළිවෙලකට ගියොත්, සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වෙලා ගියොත් ලෝකය තුලට කෝපි අපනයනේදී අපිට ලොකු පංගුවක් දැරීමට අවශ්‍ය නිෂ්පාදනය හදාගන්න පුළුවන් නේද ගරු එමුතුමා?
ඔව් ගරු මන්ත්‍රීතුමා, ඇත්තටම හොඳ අදහසක් ඉදිරිපත් කරේ. ඉතින් නමුත් මෙතනදී අපිට සාමාන්‍ය විදියටම අපිට ඒක මාරු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේවා දීර්ඝකාලීන වගා. නමුත් මිශ්‍ර වගාවකට අපිට යන්න පුළුවන්. ඒක නිසා තමයි අපි දැනට ඒ කටයුතු ආරම්භ කළා තියෙනවා. දැන් කෝපිත් එක්ක ගම්බිරිස් වගේ වගාවක් අපිට යෑම තුළ ගම්බිරිස් වලින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්, කෝපි වලිනුත් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්.
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා සඳහන් කළා ලංකාවට කෝපි ආනයනය කරන්නට ඉඩ දෙන්නේ නැහැ. එහෙත් ඇතැම් සමාගම් වල අගය එකතු කිරීම මත සිදු කරන නිෂ්පාදනයන්ට නිෂ්පාදන කීපයක නනුත් ඔබතුමා සඳහන් කරන්නට යෙදුනා ඒකට ඉඩ දෙනවා කියලා. මම ඔබතුමාගෙන් අහන්නේ අපි අපේ කෝපි නිෂ්පාදකයා රකින්න උවමනා නම් එවැනි ආනයනයකට ඉඩ නොදී ඇයි ඒ සමාගම් වලට කියන්න බැරි ඒ නිෂ්පාදනයත් ලංකාවේ කරන්න කියලා? ඒ සඳහා අවශ්‍ය පහසුකම් හෝ ඒ අවශ්‍ය යම් කිසි මට්ටමක මැදිහත් වීමක් හෝ එහෙම නැත්නම් ආයෝජන මණ්ඩලයේ සහයෝගය හෝ ලබා දීලා ඔය කියන අගය එකතු කිරීම මත ගෙන්නන ඒ කෝපි ආශ්‍රිත නිෂ්පාදනත් ලංකාවට ආනයනය නොකර ඒ සමාගම් දැන් ඒ සමාගම් කියන්නේ තමුන් අනිකුත් කිරිපිටි ලංකාවේම නිෂ්පාදනය කරන කිරිදෙනුන්ගේ කිරි වලින් තමයි මේ කිරිපිටි හදන්නේ කියලා. ඉතින් එහෙම කරනවා නම් ඇයි මේ කෝපි ආශ්‍රිත දේ ඒගොල්ලෝ ආනයනය කරන්නේ? ඒකත් ඒගොල්ලන්ට අවශ්‍ය ඕන රාජ්‍ය මැදිහත් වීම යම් පහසුකම් ටිකක් දීලා ඉඩම් දීලා ණය දීලා ඒක කරන්නට යනවා නම් අපිට අපේ විදේශ විනිමය සංචිත එකතු කරගන්නත් වැඩි කරගන්නත් ඉතුරු කරගන්නත් පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා කියන දේ එක හොඳ අදහසක්. නමුත් වැඩේ වෙලා තියෙන්නේ අද ගොඩක් ලෝකේ තියෙන බ්‍රෑන්ඩ් නේම්ස් අපි අරගත්තොත් එීම ඒ බ්‍රෑන්ඩ් නේම් එකේ කෝපි එකම ඉල්ලගෙන තමයි ලංකාවට ආවත් ඒ විදේශ සංචාරකයෝ එීම එන්නේ. එතකොට Nescafe බොන කෙනා එතකොට ඒක Nescafe එකක් ඉල්ලපුවම අපිට ඒ අපේ කෝපි ඒ ආකාරයට නිෂ්පාදනය කරන්න බැරි නම් අපිට බැරි වෙනවා එතකොට ඒක දෙන්න. එතකොට ඒක නිසා ඇත්ත වශයෙන්ම අපිට ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකත් රටට විශාල වශයෙන් අපිට විදේශ සංචාරය තුළ ආදායමක් ලබා ගන්න පුළුවන් දේවල්. ඒක නිසා ඒක අපිට නවත්තන එක පාඩුයි ඇත්තටම. නමුත් අපිට අපේ ඇරබිකා කෝපි ලංකාවේම වෙනම බ්‍රෑන්ඩ් එකක් හදලා නමක් ඇති කරලා අපේ රට එන විදේශිකයන් තුල ඒක ප්‍රචලිත කරලා ඒක අපිට ලෝක වෙළඳපොළට ගෙනිහිල්ලා ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලෝක බැංකු ව්‍යාපෘතියක් එනවා ඉදිරියේදී. ඒ ලෝක බැංකු ව්‍යාපෘතිය තුලින් අපි බලාපොරොත්තු වෙනවා අගේ දාමේ වැඩි කරන, ඒ කියන්නේ වැලියු ඇඩිෂන් වැඩි කරන ඒ ව්‍යාපාරිකයන් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒගොල්ලන් ආයෝජනය කරන මුදල හා සමාන මුදලක් අපි ඒ ව්‍යාපෘතිය තුලින් ඒගොල්ලන්ට ලබා දෙන්න දීරි දීමනාවක් හැටියට ඒගොල්ලන්ට ඉදිරියට යන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ගාන වෛද්‍ය නරින්ද ජාතිස්ස මැතිතුමා, අග්‍රාම මැතිතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යමාගෙන්
මම අහනවා. ගරු කතානායකතුමනි,
සති දෙකක් අල්ලෙන්න.
ගරු බිමල් රත්නායක මැතිතුමා, අග්‍රාම මැතිතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා. ගරු කතානායක,
ගරු කතානායකතුමනි, පිළිතුර අයන්න සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් සමාජික ගිණුම් සංඛ්‍යාව කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා වෙනම ගණනය කරනු නොලැබේ. ආයන්න මම හිතන්නේ මන්ත්‍රීතුමා අහපු අයුරින් වර්ගීකරණ නොලැබේ. ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මා දන්නා තරමින් ඇමතුමා සති දෙකක් කල්ලිල්ලුවාම මම හිතුවා මේ තොරතුරු තිවියලා තියෙනවා, ඒක සංස්කරණය කරන්න තමයි කාලය ගත වෙන්නේ කියලා. ලැබතුමා දෙපැන් නිවෙනවතාවට පිළිතුරු දෙන්නේ එහෙම තොරතුරු වර්ගීකරණයක් කරන්නේ නැහැ කියලා. නමුත් මා දන්නා තරමින් ගරු කතානායකතුමනි, මේ තොරතුරු තිබෙනවා. මොකද කම්කරු අමාත්‍යාංශය සතුව නැති වුණත් මේ ඔබතුමාගෙන් මම අහලා තියෙන්නේ භාරකාර අරමුදල සම්බන්ධ. ඒ වගේ මෙතන දැන් ඊට පහලින් අහලා තියෙන තොරතුරුත් ආයතන මට්ටමින් තිබෙනවා. ඒ සමග ඔබතුමා ඉල්ලා සිටිනවා කාරුණිකව නැවත නිර්ධාරණය විමසා බලන්න කියලා මේ පිළිබඳව.
කතානායකතුමනි, ඇත්තටම තොරතුරු තියෙන්නේ ගරු කතානායකතුමනි යාපනය සහ කිලිනොච්චි එකතුව තියෙන්නේ. ඒ හින්දා ඒ තොරතුරු ටික ඔබතුමා ඉල්ලුවා නම් මට දෙන්න තිබුණා. ඒ වගේම වර්ගීකරණය කරනකොට අපි විශේෂයෙන්ම සේවක සංඛ්‍යාව 15ට අඩු සහ වැඩි වශයෙන් කුඩා සහ විශාල ප්‍රමාණයේ ඒ සේවා යෝජකයන් තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ඊට වඩා වර්ගීකරණයක් කරන්න. ගරු මන්ත්‍රීතුමනි,
මම ගරු කතානායකතුමනි, මේක ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශය නිසාමත්, එයා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අමාත්‍යාංශය නිසාමත් මම අහන ප්‍රශ්නය ඔබතුමාලාගේ ආර්ථික සංවර්ධනය ගැන කියනවා නම් කියන්න පුළුවන් එකක්. ඒ කියන්නේ ඔබතුමාලා කොච්චර පෞද්ගලික අංශ රැකියා ඇති කරාද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තුළ යුද්ධෙන් පස්සේ? කොපමණ ඔබතුමාලා පෞද්ගලික අංශය ගැනම විශාල විශ්වාසයක් තියාගෙන ඉන්න දේශපාලන පක්ෂයක්
පෞද්ගලික අංශය කොච්චර දැන් කිලිනොච්චිය කර්මාන්ත පටන් ගන්න තියෙනවා.
ගරු
මට
අහන ප්‍රශ්නය අදාළයි අගරමතුමා. ඒ නිසා ඔබතුමාලා මේ රාජ්‍ය රජයටත් අර්ධ රාජ්‍ය වගේ එකක් කියන්න බැරි වුණා නම් ඒක මම පිළිගන්නවා. සම ඔබතුමා ඉල්ලා ඔබතුමා සමග වාදයක් නෙමෙයි මට අවශ්‍ය වෙන්නේ. ඔබතුමා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නයට පසුව හරි පිළිතුරක් ලබා දෙන්න. මගේ දැනීම හැටියට මේ තොරතුරු තිබෙනවා. ඒ වගේම අවම වශයෙන් අවසාන කොටස ආයන්නේ රජය පෞද්ගලික අංශය කියලා දෙකවත් අඩුගානේ දෙන්න කියලා මේ මොකද කිලිනොච්චි දිස්ත්‍රික්කය යුද්ධෙන් කොට බඩකාපු දිස්ත්‍රික්කය. දැන් කොච්චර වෙලා තියෙනවද දැනගැනීම මම හිතනවා මේ අපි කාටවත් වැදගත් කිය.
ගරු නියෝජ්‍ය පෙරමතුමා.
ඉතල කිව්ව විදිහට යාපනයේ සහ කිලිනොච්චි එකට තියෙන්නේ අපේ දත්ත. එහෙනම් අපිට ඕනනම් දෙක එකට දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නය විශේෂයෙන්ම අපි උතුරු නැගෙනහිර රැකියාව වර්ධනය කිරීම සඳහා සුවිශේෂීව අපි දායක වෙනවා. අපි දැන් වෙනකොට යාපනය සහ කිලිනොච්චි ගත්තොත් සේවා යෝජක ගිණුම් 86ක් 2015 දී අපේ දත්තානුව ඒක ඇරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම යාපනය සහ කිලිනොච්චි 2015 දී අලුතෙන් ලියාපදිංචි උණු සමාජික ගිණුම් සංඛ්‍යාව 6485ක් අපිට ඒ දෙකෙන්ම තියෙනවා. මොකද අපිට එක කාර්යාලයක් තමයි තියෙන්නේ දැනට යාපනයේ මේ පිළිබඳව කටයුතු
කරන්නේ. අමතුමා යාපනයේත් එක්ක උත්තර දෙන නිසා දැන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙක එකතුව ගත්තොත් අවුරුද්දකට උපදිනවා මේ දිස්ත්‍රික්ක දෙකේ 12000ක්. යාපනයේ 10305ක් 325කුත් දල වශයෙන් කිලිනොච්චි 2000කුත් වශයෙන් 12000ක් පමණ. අවුරුද්දකට. එතකොට මේකෙන් රැකියා අපේක්ෂිතයන් බවට පත් වෙනවා මං සාමාන්‍ය දල වශයෙන් කිව්වොත් 10000ක් පමණ. ඒ නිසා තමයි ඒ අනුව බැලුවොත් ඔබතුමා දුන්න දැන් සාමාන්‍ය පිළිතුරු අනුව ගත්තත් මම හිතන්නේ රැකියා අවුරුදු 3ක් විතර යනකොට රැකියා 20000ක් විතර විරකියාවක් මේ විදිහට බලන් හැලුවක් තියෙනවා. ඒ නිසා තමයි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ සම්පූර්ණ පිළිතුරක් අධ්‍යයනය කරලා ලබා දෙන දිස්ත්‍රික්ක දෙක එකතු වුණාට කමක් නැහැ.
ගරු කථානායකතුමනි දිස්ත්‍රික්ක දෙක අනුව අපිට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් නිල වශයෙන් එතුමා කියනවා මේ වර්ගීකරණයක් කරන්න කියලා රජය සහ අර්ධ රාජ්‍ය පෞද්ගලික කර්මාන්ත කෘෂිකර්මාන්තය සේවා කියලා. එහෙම දැනට අපිට නිල වශයෙන් දෙන්න බෑ. මොකද මේ වැඩපිළිවෙල අපිට කරගෙන යනවා. ඉදිරියේදී අපි ඒක දෙන්න බලාපොරොත්තු වෙනවා.
බොහෝ ස්තුතියි. කර බුද්ධික පතිරණ මහත්මයා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යමාගේ ඇසීමට.
ඇවිල්ලා නැහැ මං හිතන්නේ කල් ගන්න තමයි.
නෑ ගරු.
ආනෝ.
මම ඇත්තටම මේකේ මේ පිළිතුර කියන්නම්. ආ එක ඇලොයින් බර්බරින් බීටා ඇසරෝන් සහ සිනමයිල් ඇන්ත්‍රක්සිලේට් කේඩ් ඔයිල් තැලමස් ඔයිල් කොකේන් කුමරින් ඩයිඇතිල් ග්ලයිකෝල් ඩයිඇතිල් ග්ලයිකෝල් මොනොයිතයිලීත එස්ට්‍රගෝල් යුජිනයිල් මීතයිල්ලීත හයිපරිසින් නයිට්‍රෝබෙන්සීන් පයිරෝ ඩිජිනස් ඇසිඩ් සැෆ්රෝල් සහ අයිසෝසැෆ්රෝල් සැන්ටොනික් සසාප්‍රස් ඔයිල් තුජොන් අයිසෝ තුජොන් ඇල්ෆා සහ බීටා තුජොන් ටොන්කා බීන් ඩිප්‍රයිට් ඇඩොරට් සහ සෞඛ්‍යයට අහිතකර විය හැකි වෙනත් යම් රසායනික ද්‍රව්‍යයන්. දෙක පහත සඳහන් ආහාර පිළිබඳ කටයුතු කරන අන්තර්ජාතික ආයතන සංවිධාන ජාතික මට්ටමේ ආයතන සංවිධාන මගින් ඉහත ආකලන ද්‍රව්‍ය තහනම් කර ඇති අතර එය ඉහත අංක 1 සිට 20 දක්වා සියලු රසායනික ද්‍රව්‍යවලට අදාළ වේ. 1. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය මගින් කෝඩ් ඔෆ් ෆෙඩරල් රෙජිස්ටරේ ලයිස්තුගත කර ඇති තහනම් කළ ද්‍රව්‍ය වීම. 2. රසායනික රසකාරක සහ නිස්සාරණ නිෂ්පාදකයන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයන් ආරක්ෂිත බවට පිළිනොගත් ද්‍රව්‍ය වීම. 3. ආහාර ආකලන ද්‍රව්‍ය පිළිබඳ ආහාර කෘෂිකර්ම සංවිධානයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධ ඒකාබද්ධ විශේෂඥ කමිටු විසින් නැගීමට ලක් කරන කොඩෙක්ස් ආයතනයේ පිළිගත් නවතම රසකාරක ලයිස්තුවට අනුව ආරක්ෂිත බවට පිළිනොගත් ද්‍රව්‍ය වීම. 1. මොනෝසෝඩියම් ග්ලූටමේට් යනු රස ප්‍රවර්ධකයකි. මොනෝසෝඩියම් ග්ලූටමේට් රස ප්‍රවර්ධනය ආහාර ආකලන ද්‍රව්‍ය පිළිබඳ ආහාර කෘෂිකර්ම සංවිධානයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධ ඒකාබද්ධ විශේෂ කමිටුව විශේෂඥ කමිටුව විසින් නැගීමට ලක් කර ඇති අතර මේ දක්වා අනාරක්ෂිත ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර නැත. හා දෙක මේ පිළිබඳව විවිධ පරිශ්‍රණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වී ඇතත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි සංවිධාන මගින් එකී පරිශ්‍රණවල ප්‍රතිඵල තහවුරු කර අහිතකර බවට ප්‍රකාශයට පත් කර නැත. ආ තුන ඔව් ඈ එක දැනට තහනම් කිරීමට කඩයුතු යොදා නැත. දෙක පැන නොනගී ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ඉතා දීර්ඝ පිළිතුරක් එහෙත් මා අපේක්ෂා කර ආකාරයට ලබා දීම ගැන මම ගරු විෂය භාර අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙන අතරේ මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි, මේ ඔබතුමා ආ එකේ සඳහන් කර 20කට අධික රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් තවමත් වෙළඳපොළට ඇතැම් ආහාර වර්ග නිෂ්පාදනය කරන බව ඔබතුමාගේ අමාත්‍යංශය සහ පළාත් සභා අමාත්‍යංශය යටතේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලාගේ අහඹු පරීක්ෂණ වලින් එහෙම නැත්නම් ඒ ගැන කරපු විමර්ශන වලින් හෙළිදරව් වෙලා තියෙනවද?
එහෙම එකක් තිබෙනවා. ඇත්තටම රසායනික පොහොරවලට මේක සාවිකා කරනවා කියලා
දැනගන්නට කැමති. රසායනික පොහොරවලට අමතරව යම් මට්ටමකින් දෛනිකව පරිභෝජනය කරන ආහාර විශේෂයෙන්ම එළවලු, පලා, පළතුරු සහ රස කැවිලි කර්මාන්තයේදීත් මේ රසායනික ද්‍රව්‍ය එකක් හෝ කීපයක් යොදා ගන්නා බවට අත්අඩංගුවට ගැනීම වලදී හෙළිදරව් වෙලා තියෙනවා
නෑ? දැන් මේ අපි තහනම් කරලා තියෙන ද්‍රව්‍ය එහෙම අපිට වාර්තා වෙලා නැහැ කොහෙවත් පාවිච්චි කරනවා කියලා.
විශේෂයෙන්ම මොනෝසෝඩියම් ග්ලූටමේට් රසකාරකය සංගතකව, ඒ කියන්නේ අතුලත්ව අජිනොමොටෝ හා ඒ හා සමාන නිෂ්පාදන පිළිබඳව තමයි ලෝකේ බලවත් කතිකාවක් ඇති වෙලා තියෙන්නේ. සමහර ක්ෂණික නූඩල්ස් වර්ග පිළිබඳවත් පහුගිය වකවානුවේ සහ ඇතැම් සෝයා මීට් වර්ග පිළිබඳවත් පහුගිය වකවානුවේ සමාජය තුළ යම්කිසි මට්ටමක ආතතියක් ඇති වුණා. ඉතින් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වෙලා ලෝකයේ තියෙන අත්දැකීම් සහ ඒ සොයා ගැනීම වලට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය කරපු විමර්ශන අනුව මේ සෝයා මීට් ඇතැම් වර්ග, සමහර ක්ෂණික නූඩල්ස් වර්ග සහ විශේෂයෙන්ම අජිනොමොටෝ හෝ ඒ හා සමාන නම් වලින් යුක්ත මොනෝසෝඩියම් ග්ලූටමේට් අඩංගු ආහාර පිළිබඳව යම් කිසි මට්ටමක කාරණා ඔබතුමාට සඳහන් කරන්න පුළුවන්. ඒ පිළිබඳව මනුස්සයාගේ හිත කරද නැද්ද? මොකද්ද ඒක සම්බන්ධ අමාත්‍යංශ මතය?
මොනෝසෝඩියම් ග්ලූටමේට් පිළිබඳව විමර්ශනය කරා, මමත් ආවට පස්සේ මමත් එක් කරා. නමුත් ඒක කොහෙවත් ලෝකේ ඒක මේ හානිකර රසායනික ද්‍රව්‍යයක් තිබෙනවයි කියලා හොයාගෙන නැහැ. ඒ පිළිබඳව යම් පර්යේෂණ කළා, පර්යේෂණවලදී හෙළිදරව් වෙලා තිබෙනවා. නමුත් ඒ කිසිම පර්යේෂණ වාර්තාවක් ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ වාර්තාවක් නෙවෙයි. එක එක්කෙනා නිකං කරපු ඒවා මිසක් ඒ කිසිම පිළිගැනීමකට ලක්ුණු වාර්තාවක් නෑ මේ පිළිබඳව. ඒ නිසා අපිට මේ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නට බෑ. වෙනත් කිසිම රටක එහෙම අරගෙනත් නෑ.
දෙවෙනි ප්‍රශ්නේ අපි ප්‍රශ්න මේ ඒකම අහන්නේ. දැන් මේක එතුමාගේ මුලදී පැහැදිලි කිරීමේදී කළා, ඒකම නැවතත් අහනවා. ගරු බුද්ධිකපත එන්න
මැතිතුමා, මම ගරු සෞඛ්‍යමතුමාගෙන් දැනගන්න කැමති. සෞඛ්‍යමතුමා, මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ආහාරමය නූනත් වෙළඳ පොළට එන ජංගම දුරකථන විශේෂයෙන්ම මනුෂ්‍යගේ ස්නායු පද්ධතියටත් මොළයේ ක්‍රියාකාරීත්වයටත් ඉතා නරක විදියට බලපාන ඇතැම් ප්‍රමිතියෙන් තොර ජංගම දුරකථන. සෞඛ්‍ය අමාත්‍යංශය විදුලි
මේකට අදාළ නැහැනේ ප්‍රශ්නේ.
විද්‍යාත්මකව තවම එහෙම හරි දෙයක් ප්‍රකාශ වෙලා නැහැ. නමුත් ඒ පිළිබඳව නොයෙකුත් මතිමතාන්තර දීවෙනවා. ඒවා හොයලා බලලා කියනවා මිස මට එකපාරට කියන්න බෑ.
හොඳයි, දෙවෙනි වටේ ගරු වෛද්‍ය නලින්ද ජයසිරි මහත්තුමා ප්‍රශ්න අහනවද?
මම අහනවා ගරු කතානායක.
සභාගත කරන්න ගරු කර්මාන්ත මාරජි කටුට මහත්තුමා.
සභාගත කරනවා.
ගරු චාර්ල්ස් නිමලනාද මහත්තුමා බුද්ධ ශාසන මහත්තුමා ගැසීමට එනිබඩි රේසින් දැට් ක්වෙස්චන්? සභාගත කරන්න.
සභාගත කරනවා.
ගරු සුනිල් හඳුනිච්ච මහත්තුමා ඊළඟ මහත්තුමා ගැසීමට
මම අහනවා ගරු කතානායක.
ටේබල් ප්ලීස්. දැන්ට පරක් කියලා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 2 යටතේ ප්‍රශ්න කරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி ගෞරව සභානායකර අවරලේ. அம்பாறை மாவட்டத்தில் பக்மிதியாவ திம்ரிகொல்ல வனத்துக்குட்பட்ட வட்டமடு பகுதியில் சுமார் 1000 ஏக்கர் வன நிலமானது இயந்திரங்கள் கொண்டு அழிக்கப்பட்டு சட்டவிரோதமான முறையில் பாரிய பரிமாண விவசாய செய்கையினை கொள்வதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருவதாக தெரிய வருகின்றது. சாகம குளத்தினதும் பன்னல ஓய ஆற்றினதும் முக்கிய நீர்மூலமானது ஜானைகள் அடங்கலாக முக்கியமான வனஜீவிகளுக்கு உறைவிடமாகவும் காணப்படுகின்ற இந்த பகுதியில் மேய்ச்சல் தரைகளையும் காடுகளையும் அழித்து வன பாதுகாப்பு கட்டளை சட்டத்தை மீறி மேற்படி செயல்பாடுகள் மேற்கொள்ளப்பட்டு வருவதாக தெரிய வருகிறது. சுமார் 47,136 ஹெக்டேர் நிலத்தினை கொண்ட இந்த வனப்பகுதியானது வன பாதுகாப்பு கட்டளை சட்டத்திற்கு இணங்க 2010 அக்டோபர் 10 தேதியை மேற்கொண்டதும் 1673/45 இலக்கத்தை கொண்டதுமான வர்த்தகமானி அறிவித்தலின் பிரகாரம் பாதுகாப்பான வனப்பகுதியாக பிரகடனப்படுத்தப்பட்டுள்ளமையும் குறிப்பிடத்தக்கதாகும். இது லாகல கித்துலான தேசிய வன பூங்காவிற்கு எல்லையாக அமைந்துள்ளதுடன் பாரிய தொகையிலான ஜானைகளுக்கு உறைவிடமாகவும் இருந்து வருகிறது. இந்த நிலையில் மேற்படி வனப்பகுதியை அழித்து அதனை வேறு பயன்பாடுகளுக்கு உட்படுத்துவதன் மூலமாக அங்கு வாழ்ந்து வருகின்ற ஜானைகள் உட்பட வனஜீவிகள் தமக்கான உறைவிடங்கள் இல்லாத போகும் நிலையில் அப்பகுதியை அண்டியுள்ள சாகம ஆலையடிவேம்பு அலிகம்பே போன்ற கிராமங்களுக்குள் மிக இலகுவாக நுழையக்கூடிய வாய்ப்புகள் ஏராளம் உண்டு என்பதை தாங்கள் அறிவீர்கள் என நான் நம்புகின்றேன். இப்போது கூட நமது நாட்டில் மக்களுக்கும் ஜானைகளுக்கும் இடையிலான மோதல்கள் காடுகளை அண்டிய பகுதிகளில் ஏற்படுகின்றன. மிக முக்கியமானதொரு பிரச்சனையாக உருவெடுத்துள்ளதை நாம் அனைவரும் நன்கு அறிவோம். மக்கள் பாதுகாப்பு கட்டளை சட்டத்தின் கீழ் 1976 9 மாதம் 17 தேதி 231 இலக்கத்தை கொண்ட வர்த்தகமானி அறிக்கையின் மூலம் சுமார் 4000 ஏக்கர் நிலம் வட்டமடு மேய்ச்சல் தரையாக ஆலையடிவேம்பு பால் உற்பத்தியாளர்களின் பயன்பாட்டுக்காக அம்பாறை மாவட்ட செயலாளரினால் ஒதுக்கப்பட்டுள்ளது. இந்த பகுதியானது தற்போது பக்மிதியாவ திம்பிரி கொல்லா பாதுகாப்பு வனப்பகுதிக்குள் உள்ளாக்கப்பட்டுள்ளதாக தெரிய வருகிறது. இந்த மேய்ச்சல் நிலமானது 168 பால் உற்பத்தியாளர்கள் குடும்பங்களின் சுமார் 15,000 கால்நடைகளுக்கு பயனளித்து வந்துள்ளதாக அறிய முடிகின்றது. இத்தகைய நிலங்களை பலவந்தமாக பிடித்து வேறு திட்டங்களுக்காக பயன்படுத்துகின்ற நிலையில் பால் உற்பத்தியை தங்களது வாழ்வாதாரமாக கொண்டுள்ள குடும்பங்கள் பாரிய பாதிப்புகளுக்கு முகங்கொடுத்து வருகின்றன. அதே நேரம் இங்கு காணப்படுகின்ற நீர்மூலத்தை கொண்டு பாரிய பரிமாணத்திலான விவசாய செய்கைகள் மேற்கொண்டால் நாளடைவில் அப்பகுதியில் வன ஜீவிகளுக்கு மட்டுமல்லாது மக்களின் விவசாய செய்கைகள் உட்பட குடிநீருக்கே தட்டுப்பாடு நிலவக்கூடிய அபாயங்கள் ஏற்படலாம். மேற்படி வனப்பகுதியில் சட்டவிரோதமான முறையில் வன பாதுகாப்புக்கு பாதிப்பினை ஏற்படுத்தும் திட்டங்கள் ஏதும் நடைபெற்று வருவது குறித்து கௌரவ அமைச்சர் அவர்கள் அறிவாரா? இவ்வாறு காடுகள் அழிக்கப்பட்டு அங்கு வாழும் வனஜீவிகளின் உறைவிடங்கள் இல்லாது ஒழிக்கப்படும் நிலையில் அப்பகுதியை அண்டி வாழும் மக்களுக்கு அது ஆபத்தாக அமையும் போது நடவடிக்கை எடுப்பதற்கு முன்பாக இவ்வாறான மக்களுக்கு அழிவு தரக்கூடிய செயல்பாடுகளை இப்போதே தடுத்து நிறுத்த முடியாதா? இதுபோன்ற காட்டழிப்பு சம்பவங்கள் வடக்கில் குறிப்பாக முல்லைத்தீவு மாவட்டத்திலும் தற்போது தொடர்ந்து மேற்கொள்ளப்பட்டு வருவதாக தெரிய வருகிறது. எனவே இதனை தடுத்து நிறுத்த இந்த அரசு மேற்கொண்டு வரும் நடவடிக்கைகள் குறித்து விளக்க முடியுமா? கடந்த 8 மாதங்களில் சுமார் 140 யானைகள் உயிரிழந்துள்ளன என ஊடகங்களில் தெரிவிக்கின்றன. இந்த நிலையில் தற்போது நாட்டில் யானைகள் உட்பட பல்வேறு வனஜீவிகள் தொடர்ந்து அழிக்கப்பட்டும் அழிந்தும் வருகின்றன. இவற்றை பாதுகாக்க மேலும் செயற்திறன் மிக்கதான நடவடிக்கைகள் தங்களது அமைச்சு மேற்கொண்டு வருகின்றதா என்பதை அமைச்சர் அவர்கள் பதில் கூறுவாரா என
எதிர்பார்க்கின்றேன். வெடபால் முதல் அமைச்சர் லட்சுமண் யாபா அபிவாதன மேத்துமா.
ගරු කතානායකතුමනි, ඊයේ ඔබතුමාගේ ඉල්ලීම පරිදි මා පොරොන්දු වුණා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් එම ලිපියත් ඒ වගේම නීතිපත් දෙපාර්තමේන්තුවෙන් එපි ලිපියත් මේ සභාවට ඉදිරිපත් කරනවා කියලා. රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු ලිපිය අධ්‍යක්ෂක ජෙනරාල් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව කොළඹ එක එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම. උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් යොමු කර ඇති අංක FP-06-102-2016-2016-9-27 බැඳේ. දෙක සාමාන්‍ය රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්වන්නේ සෑම සතියකම සිකුරාදා දිනවන අතර එදින සිට ඊළඟ සිකුරාදා වනතෙක් එහි අතිරේක ප්‍රකාශයට පත් කරනු ලබයි. එබැවින් ඉහත බදු සංශෝධන පනත් කෙටුම් පත 2016-09 දින ගැසට් පත්‍රයේ 2016-09-13 වෙනි දින අතිරේකයේ පළ වී ඇත. තුන ඒ අනුව එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම් පත රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද දිනය ලෙස සැලකිය යුත්තේ 2016-09-13 වෙනි දින බව කාරුණිකව දන්වමි රජයේ මුද්‍රණාධිපති. නීතිපත් දෙපාර්තමේන්තුවෙන් එපු ලිපිය ඇටෝනි ජෙනරල් චේම්බර්ස් Secretary Ministry of Finance Colombo 1 in Act to amend the Value Added Tax Act number 14 of 2002. I write with reference to letter dated 8 September 2016 on the above subject addressed to the by the legal draftman with a copy to me. I have considered the provisions of the said draft bill and I am of the view that the provisions of the bill draft bill are not inconsistent with the Constitution. The bill is not subject to any prohibitions or restrictions imposed by the 13th Amendment to the Constitution and may be enacted by the Parliament. Jayanta Jayasuriya, Attorney General.
අපි සර් දැන් මේ එකතුකල අගය පිළිබඳ බද්ධ පිළිබඳ සංශෝධන ඇතුළත් කරලා කැබිනට් මණ්ඩලය රැස්ුණේ සර් 12 වෙනිදා. එතකොට අපේ ප්‍රශ්නේ තිබුණේ 12 වෙනිදා කැබිනට් මණ්ඩලය රැස් වෙනකොට කැබිනට් අනුමැතිය ලැබීමට ප්‍රථම 9 කියලා දිනයක් දැම්මහම ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නැතුව තමයි මේ මුද්‍රණය වෙලා තියෙන්නේ. ඒක තමයි අපි ගරු ඔබතුමාගේ අවධානයට යොමු කරපු ප්‍රශ්නේ. කැබිනට් මණ්ඩලයේ රැස් වෙන්නේ 12 වෙනිදා.
මගේ අවස්ථාව දෙන්න you can reply because we have already closed
that. මගේ පැහැදිලි කිරීම කළාම ඔබතුමා උත්තර දෙන්න. හෑ?
ක්‍රියාවක් නෙමෙයි මේක පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා කැබිනට් මණ්ඩලයෙන් අනුමතුණයින් පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා.
ඒක නෙමෙයි ගැසට් කරලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමත වෙන්නේ
නෑ. නෝ හරි එනිවේ සෝ නෝ we have already decided on
it. මේක දිසාපති කාර්යාලයක් නෙමෙයි.
නෑ ඊයේ
දිසාපති කාර්යාලයක් නෙමෙයි.
මේක ගැන මතරම් පැහැදිලි කළා මම ඒක ඇතුලේ මේක ගැන අපිට ආයේ වාද විවාද කරන්න අමාරුයි.
අපි කියන්නේ මේ කච්චේරිය මීට වඩා හොඳට වැඩ කරනවා. නෑ තමයි.
හරි. අපි කතා කළා මගේ ස්ථාවරය මම දුන්නා කරුණා කළා පිළිගන්න ජයක නීතිපතිතුමත් පහදලා දීලා තියෙනවා. ඉතින් මේක දවස පුරා මේ ගැන වාද විවාද කරන්න පුළුවන්. ඔබතුමාට අවස්ථාව තියෙනවා.
ඇමතිවරයෙකුට පුළුවන් කැබිනට් එකට දාන්න ප්‍රථම ගැසට් එකට යවන්න. ඒ ගැස් එකේ කිසි වරදක් නැහැ. කැබිනට් එක අනුමත කරේ නැත්නම් ගැසට් එක අවලංගුයි. කැබිනට් එක අනුමත කරොත් ගැසට් එක ක්‍රියාත්මක කරනවා. එහෙනම් ඇමතිවරයෙකුට තමුන්ගේ අස්සනින් ගැසට් එකට යවීම පිළිබඳ කිසි විරෝධයක් නැහැ කරන්න පුළුවන්.
හරි ගරු වැඩ බලන මුදල් ළමතුමා පැහැදිලි කරන්න මේක ගැන මට වාද විවාද
ගරු කතා නැහැ කිතුමනේ සාමාන්‍යයෙන් ගැසට්
ගැසට් පත්‍රය නිකුත් වෙන්නේ සිකුරාදා දින.
සිකුරාදා ගන්න මේ පැහැදිලි කිරීමට ඊට පස්සේ ඔබතුමාට අවස්ථාව දෙන්න.
ගැසට් කරපු දිනේ හැටියට ගැසට් පත්‍රයේ සිකුරාදා දින නිකුත් කරාම ඉන් පරිබාහිරව සතියක් යනකම් අතිරේක ගැසට් පත්‍රයක් නිකුත් වෙනවා. ඒ ගැසට් පත්‍රය නිකුත් කරපු දිනේ නමේ දැම්මට නීතිපති දෙපාර්තමේන්තුව සහ මුද්‍රණාධිපති පැහැදිලිව කියනවා මේ අතිරේක ගැසට් පත්‍රයේ 13 වෙනිදා ගැසට් පත්‍රය හැටියට පිළිගන්න කියලා. ඒ පිළිගන්න ගමන්ම එතන ඉඳලා දින 14ක් ඇතුළත තමයි අපිට වගකීම තියෙන්නේ. ඒක නිසියාකාරව අපි කරලා තියෙනවා මෙතන.
හොඳයි විමල් වීරවංශ මැතිතුමා. විමල් වීරවංශ මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු වැඩ බලන ඇමතිතුමා කරන ප්‍රකාශයෙන්ම කාරණේ පැහැදිලි වෙනවා. ඒ කියන්නේ එතුමා කියන්නේ දින දෙකක් මේකේ තීරණ නිසා අපිට අමුතුවෙන් කියනවා. මීට කලින් පනත් කෙටුම්පත් වලදී මේ අර්ථ නිරූපණ ගත්තේ නැහැ නීතිපතිගෙන්, මුද්‍රණාධිපතිගෙන්. ඇයි මේකට විතරක්
මේ විශේෂ වාද විවාද ගියෙහින්දානේ ගත්තේ?
වාද විවාද ගියෙහින්දා
නෑ, මේ ගැන අපි ඩිබේට් කරන්න හින්දා ගත්තේ. ඒ ගැනීම වල වරදක් පේන්නේ
නෑ. මට කියන්න දෙන්න
වරදක් පේන්නේ නෑ මට. ඒකට
මට විනාඩියක්
දෙන්න. ඒක පැහැදිලි කිරීමක් වශයෙන් ඒ ගත්තේ ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා,
ඔබතුමා ඊයේ මේ සම්බන්ධයෙන් තීරණයක් දුන්නා. ඔබතුමා දුන්නා
මොකද්ද? මොකද්ද කිව්වේ? නෑ, අපි ඊයේ තීරණයක් දුන්නා. ඊයේ තීරණයක් දුන්නා. ඒක පිටකර ඔබතුමා වාඩි වෙන්න. ඒ පැත්තනේ මම දෙපැත්තෙම කතා කරනවා. ඔබතුමා ඉඳගන්න. විරවංශ මහත්මයා ඉඳගන්න. I got you. ඔබතුමා මේ තර්ජනය කරන්න බපා සභාව තුල. මම ඊයේ තීරණයක් දුන්නා. ඒ තීරණේ වැරදක් තියෙනවා නම් තමුන්නාන්සේලා අධිකරණයට යන්න පුළුවන්. අධිකරණයට යන්න පුළුවන්. මම අවස්ථාව දුන්නා. පුළුවන් තරම් අවස්ථාව දුන්නා. හරි, අපි මේක තීරණයක් දුන්න, යා තීරණය පිළිගන්න. මේකට ඔබතුමාලගේ පිළිගන්නේ නැත්නම් ඒකට වෙන මාර්ග තියෙනවා. නැත්නම් මේ පාර්ලිමේන්තුවේ දැන් මේක ඒක ඇතුළත් කරලා අවසානයි. ඔව්, ගරු ජිනේෂ් ගුණරත්න මහත්මයා.
බලන්න මුදල් ඇමතිතුමා මේ ප්‍රශ්නය අද යලිත් විවෘත කළා. ඒ අනුව මුදල් ඇමතිතුමා ඇවිල්ලා කියෙව්වා මුද්‍රණාලාධිපතිගේ ලිපියක්. ඒක මෙතනට අදාළ
නැහැ.
මට කියන්න ඉඩ දෙන්න. හරි, එතකොට නීතිපතිතුමාගේ ලිපියක් කියවුවා. නීතිපතිතුමා කතා කරන්නේ නැහැ ගැසට් එක ගැන. කියවලා බලන්න ලියුම. ඒ ලියුම එක වචනයක් නැහැ ගැසට් එක ගැන. එහෙනම් මොකද්ද මේ වැඩ බලන ඇමතිතුමා සභාව නොබගේ? අපි අහන්නේ ගත්ත තීරණයේ ඊයේ ගැසට් කරා ඇමති මණ්ඩලය තීරණය කරන්න පෙර. එතකොට ඒක තමයි දිනය. ඉතින් ඒක වැරදි. නීතිපතිතුමා කියනවා 13 වෙනි ආණ්ඩු ක්‍රමයට අපටෙන්නේ නැහැ කියලා. ඒක නෙමෙයිනේ ප්‍රශ්නේ. Don't mislead the house. We are requesting the honorable minister. Don't mislead the house. This is very important, a legal matter, a constitutional matter.
It has been tabled and it has been accepted. And there was he agreed to submit the documents. Garu Sena Singha Mathuma. Okay.
Sir, that...
Garu Adewala Mudala Mathuma.
Ita paribahirava yamak tiyenawanam vena tanak tiyenawa mekata arthakathnayak ganna. එතනින් ඒ තැන ඒ අර්ථකථනය ගතර කමක් නැහැ. නමුත් අපි මේක නීත්‍යානුකූලව ඉදිරිපත් කරපු ආකාරය පිළිබඳවයි කිව්වේ. ඊට එතන ඊට පස්සේ අපිට මෙතන තර්ක කරන්න බෑ. මොකද ඒක වෙන තැනකින් දෙන්න ඕන නියෝගයක්. ඒකනම් අපි ඒක පිළිගන්නවා.
ඔව්, ඊයේ ඔබතුමා පැහැදිලි කරා මගේ ඉල්ලීම පිට. ඊට පස්සේ ඔබතුමා ඉදිරිපත් වුණා මේ අවශ්‍ය ડોකියුමන්ට්ස් ඉදිරිපත් කරනවා කියලා. යනු තමයි ඉදිරිපත් කළේ. ඔව්, ඒ නිසා එතනින් යාට අද ඒක මම පිළිහරන් තියෙන්නේ. ගරු විමල් වීරවංශ මැතිතුමා,
කාරණාක තුමනි සාවධානව ඇහුම්කන් දෙන්න. මේ නීතිපතිතුමාගේ ලිපියෙන් අර කියන ප්‍රශ්නේ නිරවුල් වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන කාරණේ. ඔබතුමා කියන විදිහට නීතිපතිතුමාගේ ලිපියෙන් මේ මතු කරපු ප්‍රශ්නේ නිරවුල් වෙලා තියෙනවා නම් තවදුරටත් මේ ගැන සාකච්ඡා කරන්න අපට ඕනේ නැහැ. නමුත් ඒ ලිපියෙන් මේ ප්‍රශ්නයට වාජනය වෙච්ච කරුණ ගැන නෙවෙයි කියන්නේ. වෙනත් ආවරණයක්. ඉතින් ඔබතුමා මේක ඔබ අන්නෝනේ ඔබතුමා මේක ඉවසීමෙන් පරීක්ෂා කරලා බලලා.
ඔනේ මම බැලුවා ඒක. ඊයේ මම හොඳට බැලුවා අවශ්‍ය විදියට පරීක්ෂා කරන්න බලලා තමයි මම තීරණය කළේ ඒක ඊයේ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. That is a decision. ගරු සභානායකතුමා
ලිපි ඉදිරිපත් කරද්දී අවසාන තීරණය ඔබතුමාගේ
තීරණය. ඒ තීරණය සාධාරණ
නෙවෙයි.
මම හොයලා බැලුවේ ඒක සතා මම ඔටොමැටිකව ඉදිරිපත් කරන්න කියලා. ගරු තේන්සිංහ මැතිතුමා
එතුමනි දිගට මේ සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ මේ මන්ත්‍රීවරු අදහස් ඉදිරිපත් කරා. ඔබතුමා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දුන්නා. වැඩි පරිසමට මෙතුමා ඉදිරිපත් වුණා නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය පාර්ලිමේන්තුවර දක්වන්න. එහිදී ඒ දැක්වුවට පස්සේ සභාපතිතුමනි නියත කතානායකතුමනි ඔබතුමාගේ තීන්දුව තමයි බලපවත්වන්නේ.
හරි.
ඒ තීන්දුවට පරිබාහිරව
හරි ඔකේ
පොඩ ඉන්න. ඒ තීන්දුව පරිබාහිරව දිගින් දිගටම අපිට වාද කරන්න වෙනවා නම්
සිදුවන කතානායකතුමනි
මේක ඉවර වෙන්නේ නැහැ. ඒ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා නම් නීත්‍යානුකූලව මෙතුමන්ලා සෑයීමටපත් වෙන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණ මේක ඉදිරිපත් කරන්න ඕනේ මෙතුමන්ලා.
හරි.
එතනින් එහාට කරන්න දෙයක් නැහැ.